www.sfm.co.nz.
උදෙසා පහන්දුරා නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයේ
රේඩියෝ
ශ්‍රී ලංකා presented by Spur New Zealand
සම්මත මනෝලෝ
මොළේ නු සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට පැනට් FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරලංකා ගුවන්විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
බුවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අද සිකුරාදා දිනේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය ගෙනෙන සී සරලංකා සිංහල ගුවන්විදුලි වැඩසටහනින් ඔබ හා එක්වෙන්නයි මේ සූදානම. අද 2018 වර්ෂයේ මාර්තු මාසේ 23 වෙනි සිකුරාදා. මව්බිමේ තොරතුරු ඇතුළත් විශේෂ සාකච්ඡාවක් සමග ඔබ කැමති සදාකල් අපේ හදවත්වල රැඳෙන ගීත කීපයක් ඇතුළත් සී සරලංකා අලුත්ම කලබක් අරගෙනයි අපි අද ඔබේ නිවහනට පිවිසෙන්නේ. මව්බිමේ තොරතුරු අතර ගෙවී යන සතියට විශේෂ වූ ප්‍රවෘත්ති බවට පත් වුණේ අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව කෙරෙන පුවත්පත්වල පළ කෙරෙන පරස්පර විරෝධී අදහස් නිසා සිදුව ඇති හෝ සිදුවීමට ඉඩ ඇතැයි අනුමාන කරන සිදුවීම් පිළිබඳව විශ්වාසනීයත්වය පිළිබඳව යම් සැකයක් පහළ වී තියෙනවා. තවත් විශේෂ ප්‍රවෘත්තියක් වුණේ ශ්‍රී ලංකාවේ පළමු වරට කොළඹ මහනගර සභාවට පුරපතිනියක් තෝරාපත් කර ගැනීම. රෝසි සේනානායක මහත්මිය කොළඹ පුරපතිනිය ලෙස මාර්තු 19 වෙනිදා අගමැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඇය කොළඹ මහනගර සභාවට පත් වූ ප්‍රථම පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වෙනවා. මේ දිනවල දිවයිනේ වැදගත් තෙත්බිම් පද්ධතියක් වන මුතු රාජවෙල අභය භූමිය ආශ්‍රිතව සිදු කෙරෙන ඉදිකිරීම් ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවෙන සියලුම ක්‍රියාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපතිතුමා පියවර ගැනීම තව විශේෂ සිද්ධියක් බවට පත් වුණා. ඔබට මතක ඇති ගිය සතියේ සී සරලංකා තුලින් අපි එස් මහින්ද හිමියන් ගැන කතා කළා. මුනිසිරිපා සිඹිමින්නේ ගීතයත් වාදනය කළා. ඒත් අද පුවත්පත්වල තියෙනවා මුනිසිරිපා සිඹිමින්නේ කුණුසුලඟයි මේ එන්නේ කියලා. සිරිපා වඳින්න පැමිණෙන දසදහස් ගණන් ජනතාව ඒ පරිසරයට මුදා හරින ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු දිරාපත් නොවන කසල නිසා ශ්‍රීපාද පූජනීය භූමියත් ජෛව විවිධත්වයෙන් යුතු පරිසරයටත් දැඩි ලෙස හානි පැමිණෙමින් පැවතෙන බවයි සඳහන් වුණේ. මේ ගැන බලධාරීන් නීති පනවනතුරු බලා නොඉඳ තම තමන්ගේ යුතුකම ඉටු කිරීමට අපේ ජනතාව කවදා පටන් ගනීද? ලෝක ජල සැමරුම් දිනය ඊයට යෙදී තිබුණා. මෙය පැවැත්තුනේ සොබා දහමේ පදනම ජලය යන තේමාව යටතේ. ජල පෝෂක ප්‍රදේශ සුරක්ෂිත කිරීමටත් නව ජල සම්පාදන ක්‍රම ආරම්භ කර ඒ තුලින් ජනතාවට සුරක්ෂිත පානීය ජලය පහසුකම් වැඩි වැඩියෙන් ලබා දීමටත් කටයුතු කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවයි නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය අවධානය කළේ. අද ජීවත් වන අපේ රටවැසියන්ගෙන් කොටසක් අපිට හිතන විදියට බලවතුන් පිරිසක් ජලය ලැබෙන ජල පෝෂක ප්‍රදේශ විනාශ කරමින් සංචාරක හෝටල් නවාතැන් ඉදිකරන අන්දම දිනපතා ප්‍රවෘත්ති වලින් අහන්න ලැබෙනවා. නමුත් අද වගේ පරිසරය ගැන මහා ඉහලින් කතා නොකලට මීට අවුරුදු 100 ගානකට කලින් ශ්‍රී ලංකාව පාලනය කළ රජවරුන් ජලය ආරක්ෂා කර ගැනීමට විශාල පියවරවල් ගත්තා. ලෝකයේ වෙනත් තැනක දකින්න නැති මහා වැව් මුහුදට ගලා යන වැහි බිඳුවක් හෝ අපතේ නොයවා රැස් කර ගැනීමට මහන්සි ගත්තා. වැව් බැඳි රාජ්‍ය මතක් වුණ නිසා අද වැඩසටහන ආරම්භ කරන්න අපි තෝරගත්ත මින්නේරිය වැව ගැන ගරු මර්සලින් ජයකොඩි පියතුමන් විසින් රචිත ගීතයක්. මේ සංගීත නිර්මාණය ඩන්ස්ටන් පී ද සිල්වා. ගායනා කරන්නේ නාලනී රණසිංහ. S2 වහගෙන අහගෙන ඉන්න ඔබටත් පුළුවන් මොහොතකට මින්නේරිය වැව ළඟට යන්න.
ආයුබෝවන් අයිතවත් අසන්නනි ඒ අද අපේ මුල්ම ගීතය කහවන් ගොයමට රැටුණු රසදිය රන්දිය වැස්සෙන් නියරවල් ඉතිරි ගෙනෙන සතුට ඔබට කියපෑවා අවුරුදු 50ක පමණ කාලයක් තිස්සේ අප රසවිඳි නාලිනී රණසිංහගේ ඒ ඉතාමත් මිහිරි ගීතය අපි තෝරගත්තේ ඊයේ ඉදිරියට තිබුණු ලෝක ජල දිනයේ නිමිත්තෙන් මේ වසරේ ලෝක ජල දිනයේ තේමාව අපි මුලින් කිව්වා වගේ සබා දහමේ පදනම ජලය කියන එක එතින් ඒ අනුව මේ වසර පුරා ශ්‍රී ලංකාවේ ජල පෝෂක ප්‍රදේශ සුරක්ෂිත කිරීමේ වැඩසටහන් සහ අලුත් ජල සම්පාදන ක්‍රම ආරම්භ කිරීමට නියමිතයි එතින් මේ පානීය ජල ව්‍යාපෘතිය ගැන කතා කරනකොට අපිට මේ අවස්ථාවේදී මතක් කළ යුතුම කරුණක් තියෙනවා දැනට වසර 4කට පමණ පෙර නව ශ්‍රී ලංකාවේ ස්පර් සංවිධානයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ග්‍රාමීය පළාතක් වන මැදවැච්චි ලේන දුල් වැව සහ හැඹගස් වැව යන ගම්මානවල වකුගඩු රෝග වලින් පීඩාවට පත් සිටින ගැමි ජනතාවට සහනයක් ලෙස අපි නව ශ්‍රී ලංකාවේ සිට පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කළා ඉතින් ඒ පිළිබඳ විස්තර විවිධ අවස්ථාවලදී අපි මේ සීසර් ලංකා ගුවන් විදුලි වැඩසටහන තුලිනුත් ඒ වගේම මේ ඒ ගැමියන් සමග සජීවීව ගුවන් විදුලිින් කතා බහ තුලිනුත් ඔබ වෙත අපි ඉදපත් කළා ඉතින් මේ අපි අතින් මේ ගම්වල සිදුවුනේ මේ සබා දහමින් ඒ කියන්නේ ඒ ගැමියන්ගේ නිවෙස් වලට වහලට පතිත වෙන වැසි ජලය එකතු කර ගන්නට මේ ෆෙරෝ සිමෙන්ට් ටැංකි ඔවුන්ට සාදා ගැනීමට උපකාර කිරීම ලීටර් 8000ක් පමණ විශාල ටැංකි ඔවුන්ගේම සහෝදර මේසෙන් මහතුගේ මග පෙන්වීම යටතේ ඔවුන්ගේ උපකාර ඇතිව සදාගෙන වැඩි කාලයක් එකතු වෙන මේ පිරිසුදු ජලය නියං කාලයේදී පාවිච්චි කිරීමට අපි ඔවුන්ව උනන්දු කළා අපි ඒකට විශේෂයෙන්ම ඒ ක්‍රමය අපි ඔවුන්ට මේ ඉදිරිපත් කළේ ඒ වැසි ජලයේ වස විස එකතු වෙන්නේ නැති නිසා. ඉතින් ඒ ටැංකියක් හැදීමට රුපියල් 80,000ක පමණ වියදමක් ගියා. ඉතින් ඒ මුදලයි ඒට අවශ්‍ය විශේෂඥ දැනුම අපි ඔවුන්ට ලබා දුන්නා. ඉතින් අපිට සතුටුයි මේ වෙන විට අපි ටැංකි 27ක් එම ගම්වල සදලා අවසන් කරලා තිනවා ඒ ගමේ පාසලේ සහ පන්සලෙත් එම ටැංකි හදලා තිනවා ඉතින් අපි නිතර ඒ ගමේ සම කතා කරනවා එයා ඉතාමත්ම සතුටින් වසර පුරාම ඒ ටැංකි වල තිබෙන ජලය පානයට ගන්නවා ඉතින් බොහෝ අවස්ථාවල මේ තමුන්ගේ ගෙදර පමණක් නෙමෙයි අසල්වැසි නැද හිතමුතුන්ගේ ගෙවල් වල ඇත් ඒ ජලය ඇවිල්ලා බෙදා හදා ගනිමින් සිටන බව වුන් ඇත්තටම සන්තෝෂෙන් කියනවා සමහරවල් වතුර නන් නැති වෙනත් සමහර මහත්වයෝ වුණාට ඉතින් කට්ටිය අපි එකතු වෙලා ඒක බෙදා ගන්නයි කියන එක බොහොම සන්තෝෂෙන් වෙලා කියනවා ඉතින් මේ ටැංකි සෑදීම අපි පෞගිය වසරේ වගේ තරමක් අඩු වෙලා තියෙනවා හැබැයි ඔබත් කැමති නම් ඒ වැඩසටහන සම්බන්ධ වෙන්න එහෙම නැත්නම් ඔබේ යහළු එහෙලියන් සමග එකතු වෙලා ඒකට සම්බන්ධ වෙන්න අපිට දැනුලා එවන්න අපි ඔබව ඒ සඳහා යොමු කරන්නට සූදානම් වෙලා ඉන්නවා ඉතින් ඇත්තටම ඒ ව්‍යාපෘතිය පදනම වුණේත් මේ සබාධම ඇසුරෙන් මුදලක් වැය නොකොට පානීය ජලය ලබා ගැනීමේ ව්‍යාපෘතිය හැටියට. ඉතින් ඒ ක්‍රියාවලිය මේ වසරේ මේ ලෝක ජල දිනයේදී තේමා වශයෙන් සබාධමේ පදනම ජලය වශයෙන් තෝරා ගැනීම ගැන ඇත්තටම අපි සතුටු වෙනවා. අපි කළෙත් ඒ වැඩසටහනම තමයි. ඉතින් ඒ ගැන අද අපේ වැඩසටහනට සුහද පිළිසඳරක් සඳහා අපි ආරාධනා කළා මේ දිනවල නව ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන අනුර හේමකුමාර මහතාට. ඉතින් ඒ මහතා අපි දැන් අප ඉදිරියේ සිටිනවා. අයිබෝන් අනුර.
ආයුබෝවන් මැදිරියේ ඉන්න සුජාතා මහින්ද ඔබ දෙබලටත් ගුවන්විදුලියෙන් නව ශ්‍රී ලංකෙන් අපි හැවුම්කන් දෙන ඔබ සියලු දෙනාටත් ආයුබෝවන් කියලා ප්‍රකාශ කරන්න
කැමතියි. අනුර අපි ඔබව අඳුනගත්තේ ඒතරම් කාලෙක නෙමෙයි ළඟදී. නමුත් මේ අපි ඔබ හඳුනා ගන්න විට අපි තේරුම් ගත්තා ඔබ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු සහ ඒ පුනරර්ථයෙන් තමයි අපි මේ ඔබ හඳුනා ගත්තේ අපි තේරුම් ගත්තා ඔබගේ රාජකාරි සහ ඔබගේ අධ්‍යක්ෂීම් අපිට ඉතාමත්ම වැදගත් වෙනවා අපිට කියලා කියන්නේ නව ශ්‍රීලන්තයේ සිටින සීරුම ශ්‍රී ලංකාවෙන් තමත් වැදගත් වෙනවා කියලා. ඉතින් අපි හිතුවා ඔබත් සමග යම්කිසි වෙලාවක මේ ගුවන්විදුලි වැඩසටහන කරන්න අවශ්‍යයි කියන එක. ඉතින් මේ සතියේ ඔබට අපට ආරාධනා කරන්න හේතු වුණේ පසුගිය සති කිහිපය තුළ මේ පැවතුණු ප්‍රාදේශීය සභා මැතිවරණ සහ අලුත් පරිපාලනයක් ප්‍රාදේශීය සභාවලට ඇති කිරීමට එනවා. අපි කැමති ඇතරම ඒ ගැනත් ඔබගෙන් කරුණු දැනගන්න ඉස්සෙල්ලම ඔබ මේ ඇත්තටම ඔබගේ පටන් ගන්න වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා අපි කැමති වගේ ඔබගේ මේ පුද්ගලික ජීවිතේ ඔබ ගම කොහොමද නව ශ්‍රීලන්තයට ආවේ ඒ කරුණ වලින් පටන් ගන්න.
පළමුවෙන්ම මේ වැඩසටහනට මට ආරාධනය කිරීම පිළිබඳව බලපෑට මමගේ ස්තුති පුද කරන්න කැමති. මම මගේ මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන්. ඊට පස්සේ මගේ මූලික උපාධිය පෙරදින විශ්වවිද්‍යාලයේ කොෂිකම් පීඨයෙන් ලබාගෙන මගේ පශ්චාත් උපාධිය මම ජපානයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තා. මම 2003 වර්ෂයේදී තමයි ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වුණේ. පසුගිය අවුරුදු 13 ඇතුළත මම ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 3ක විතර ප්‍රාදේශීය ලේකම්වරයෙක් විදිහට කටයුතු කළා. 2015 අවුරුද්දේදී මගේ බිරිඳගේ පශ්චාත් උපාධි කටයුතු වලට සහාය වෙන්න මගේ දියණියත් එක්ක මම නව ශ්‍රීලන්තයට පැමිණියා.
ඔව් අත්‍තරම හදනේ මේ අපිට ඔබ වැනි පුජ්‍යලෙක් අපාතර සිටින කියනකම විශේෂ මේ
ආඩම්බරයක්.
හරි මේ අපි මේ දැන් ඔබ කිව්වා ඔබ මේ දිස්ත්‍රික් ලේකම් ඒ නම තනතුරෙන් ප්‍රාදේශීය ලේකම් වශයෙන් තමයි ඒ තනතුර තියෙන්නේ දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය සබ් ලේකම්.
මම පරිපාලන සේවයට ඇතුළත් වුණු පළවෙනි අවුරුද්ද කියන්නේ 2003 වර්ෂයේදී මම පළවෙනියෙන්ම රැකියාව ආරම්භ කරේ සහකාර දිස්ත්‍රික් ලේකම්වරයෙක් විදියට. ඒ මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දිස්ත්‍රික් ලේකම්වරයා යටතේ තමයි මම රාජකාරිය ආරම්භ කරේ. එතන මම අවුරුදු 5ක් පමණ කටයුතු කරලා මම ප්‍රාදේශීය ලේකම්වරයෙක් විදියට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයක වගකීම් බාර අරගෙන පළවෙනිම බඩල්කුඹුරු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට ගියා. එතකොට ප්‍රාදේශීය ලේකම්වරයෙක් විදියට මම බඩල්කුඹුරුදි ඊට පස්සේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ හබුතලේ හල්දුමුල්ල මේ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල ප්‍රාදේශීය ලේකම්වරයෙක් විදියට සිවිල් පරිපාලන කටයුතු
අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි දැන් අපි දන්නවාද මේ ප්‍රාදේශීය මේ සභා මැතිවරණ පැවැත්වුවා. ඒ ප්‍රාදේශීය සභාවලට දැන් මන්ත්‍රීවරු පත් වෙලා තියෙනවා. ඉතින් ඒ අතරෙම අපි ගම රටවල වලට ගියාම යම් කිසි වැඩ කටයුතු කරන කම ප්‍රාදේශීය කාර්යාල වලට යවෙනවා. එතන ගියාම අපි මන්ත්‍රීවරු දකින්නේ නැහැ. නමුත් නිලධාරීන් දකින්නවා. ඉතින් මේ කවුද මේ වැඩ කරන්නේ? අපි යන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද, අපේ ප්‍රාදේශීය මන්ත්‍රීතුමා හම් වෙන්නද, එහෙම නැත්නම් ග්‍රාමසේවක මහතා හම් වෙන්නද? අන්න ඒ වගේ තරමක පැටලවිලි ගැතියක් තියෙනවා. ඒ ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් මේ විවේ කොහොමද වැඩ මේ කටයුතු කරන්නේ කියලා.
ඔය ඇත්තටම ඔය කියන පැටලවිලි මම හිතන්නේ නව ශ්‍රීලන්තයේ ඉන්න ඔබල පමණක් නෙමෙයි, සමහරවිට ලංකාවේ ජීවත් වෙන අයටත් මේ පැටලවිලි තියෙනවා. මේ පැටලවිලි ඇති වුණේ මම හිතන්නේ මේ තනතුරු දෙකට තියෙන නම සිංහලෙන් භාවිතා වෙන නම නිසා තමයි එහෙම වෙන්නේ නැත්තේ. දැන් අපිටත් කියන්නේ ප්‍රාදේශීය ලේකම් විදියට. එතකොට ප්‍රාදේශීය සභාව කියන එකේ ප්‍රාදේශීය සභාපතිවරයෙක් ඉන්නවා. ද සාමාන්‍යයෙන් ඕන ගමක රැස් සමිතියක වුණත් ලේකම්වරයෙක් ඉන්නවා, සභාපතිවරයෙක් ඉන්නවා.
ඒ සභාපතිවරයා ඡන්දයෙන් පත්වෙච්ච മന്ത്രി කෙනෙක්ද?
ඔව් ඇත්තටම මම ඒක පැහැදිලි කරලා තමයි වෙන්නේ. දැන් මේ ජනතාව මේක පැටලවිල්ලක් වෙලා තියෙන්නේ. මේ ලේකම්ුයි සභාපති කිව්වම දෙකම එකම නමකින් තියෙන ප්‍රාදේශීය සභාපති සහ ලේකම්. එයා හිතන අපි සමහරවල් මේ ප්‍රාදේශීය ලේකම් කියන්නේ ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ලේකම් කියලා. නමුත් ඇත්තටම මේක මීට වඩා වෙනස් ව්‍යුහයක් තියෙන ආයතන දෙකක්. ඒක ඇත්තටම පැහැදිලිවම වෙනස්කම් තියෙන ආයතන දෙකක්. ඔබ දන්නවා ඕනම රටක ප්‍රජාතන්ත්‍රවාදී රටක රාජ්‍ය පැවැත්මට ප්‍රධාන ස්තරයන් තුනක් තියෙනවා. විවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන එක. එතකොට විවස්ථාදායකය මගින් රටේ නීති සම්පාදනය කරනවා, විධායකය මේ නීති ක්‍රියාත්මක කරනවා, අධිකරණය මේ නීති හරියට ක්‍රියාත්මක කරනවද කියන එක පරීක්ෂා කරනවා. ඒක තමයි මේ ආයතන තුනෙන් පැවැත්ම සිද්ධ වෙන්නේ. එතකොට රාජ්‍ය නිලධාරීන් විදියට අපි අයිති වෙන්නේ විධායකය කියන කොටසට. එතකොට අපි විවස්ථාදායකය කියන කොටසට ලංකාවේ බලය විමන්තිගත කිරීම යටතේ ප්‍රධාන කොටස් තුනකට තියෙනවා. ඒ කියන්නේ නීති ජනතාවගේ මත නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ සැදුම්ලත් ආයතන තමයි ඒවා. දැන් අපව දන්නවා ලංකාවේ පාර්ලිමේන්තුව තියෙනවා, ඊළඟට පළාත් සභා මට්ටමේදී පළාත් සභාව තියෙනවා, මේක ග්‍රාමීය මට්ටමට ආවම පළාත් පාලන ආයතන තියෙනවා. පළාත් පාලන ආයතන කියන්නේ නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා කියන කොටස. හැබැයි අපි අයිති වෙන කොටස, ඒ කියන්නේ මේ විධායක කියන කොටසේ අපි අයිති වෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල කියන එක ඇති නාමිකව ප්‍රාදේශීය ලේකම් කාර්යාල කියන නම 1991 අවුරුද්දේ ඇති වුණාට අපේ ඉතිහාසය ඊට වඩා ගොඩක් දුරට යනවා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ලංකාවේ ඉන්න කාලෙදී ලංකාවේ පරිපාලනීය කටයුතු සඳහා තමයි ශ්‍රී ලංකා පරිපාලන සේවය අධිකරණය, සිවිල් පරිපාලනය ආරම්භ කරන්නේ. එතනින් පස්සේ අපි ඔබ දන්නවා ශ්‍රී ලංකාව ඉංග්‍රීසින් ලංකාවේ ඉන්න කාලේ තමයි සිලෝන් සිවිල් සර්විස්, ඒ කියන්නේ සිලෝන් සිවිල් සේවාව ආරම්භ වුණා. ඊට පස්සේ ඒකේ ඊළඟ අදියර විදියට ලංකාවේ සිලෝන් ඇඩ්මිනිස්ට්‍රේටිව් සර්විස් කියන එක, අපි සිලෝන් කියන නමින්ම පරිපාලන සේවය. පසුව ඒක තවත් ව්‍යාප්ත වෙලා අපි ශ්‍රී ලංකා පරිපාලන සේවාවට පත් වුණා. මේ 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 සේවාවන් වල නායකත්වයේ කොට්ටාශ්‍ය වලදී හැම වෙලාවෙම මුලින්ම දැරුවේ ඔබ අහලා ඇති මුල් කාලේ ආදායම් පාලක නිලධාරීන් කියනවා අපි,
DRO
කියලා කියනවා. ඊට පස්සේ උපදිසාපතිවරු කියලා කියනවා. ඊට පස්සේ මේ උපදිසාපතිවරු කියන කොට්ටාශ්‍ය හිටියේ යම්කිසි දිස්ත්‍රික්කයක එක ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කයක් ගත්තම, දැන් ඔබ දන්නවා ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක තියෙනවා 25. මේ එක පරිපාලන දිස්ත්‍රික්කයක් ඇතුලේ තියෙනවා උප අපි ගත්තොත් උපදිසාපති, ඉස්සර තිබුණේ උපදිසාපති කොට්ටාශ්‍ය කියලා. එතකොට මේ එක මූලික මේක ආරම්භ වෙන කාලෙදී තිබුණේ දිසාපතිවරයෙක් හිටියා. මේ දිසාපතිවරයා යටතේ උපදිසාපතිවරු විශාල ප්‍රමාණයක් නෙමෙයි, එක එක දිස්ත්‍රික්කයට ගත්තොත් දැන් ඒ දිස්ත්‍රික්කයේ විශාලත්වයේ ප්‍රමාණය අනුව උපදිසාපතිවරු හිටියා. නමුත් ලංකාවේදී ඔබ දන්නවා 1987 දී අපේ රටට හඳුන්වලා දුන්නා මේ බලය විමතිගත කිරීම යටතේ පළාත් සභා සහ ඔය ප්‍රාදේශීය සභා කියන එක හඳුන්වලා දුන්නාට පස්සේ පරිපාලනයේ තවත් විමතිගත වීමක් උදෙසා තමයි 1991 මේ ප්‍රාදේශීය ලේකම් කියන වරු කියන කොට්ටාශය ඒ 50ක් මගින් ඇති කරේ. එතනදී වුණේ ඇත්තටම අර පරිපාලනයේ තිබුණු නමේ කිසි කාර්යභාරයේ කිසි වෙනසක් වුණේ නැහැ. නමුත් අර උපදිසාපතිවරයා කියන නමට ප්‍රාදේශීය ලේකම්වරයා කියන නම ඇතුළත් වුණා. ඊට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තියෙන පළාත් පාලන ආයතනයේ ප්‍රාදේශීය සභාවට බවට පත් වුණා. හැබැයි අපි ප්‍රාදේශීය ලේකම්වරු විදිහට අපි කරන්නේ ඒ කොට්ටාශයේ තියෙන මධ්‍යම රජයේ පළාත් සභාවේ තියෙන බණපණ ක්‍රියාත්මක කරමින් සිවිල් පරිපාලනය පවත්වාගෙන යෑම තමයි අපේ කාර්යභාරය වෙන්නේ.
එතකොට දැන් ප්‍රාදේශීය සභාපති, ප්‍රාදේශීය සභාවේ සභාපති අය ඒගොල්ලන් වෙනම මේ මහජනතාවගේ ඕන එපාකම් ඔබලට දැනුම් දෙනවා. එතකොට තීරණ කොහමද ගන්නේ?
ප්‍රාදේශීය සභා පිහිටෙව්වේ 1987 අවුරුද්දේදී. එතකොට ප්‍රාදේශීය සභාව 87 අවුරුද්දේ ප්‍රාදේශීය සභාවට පිහිටවන්න කලින් ඉඳන් මම කියවනේ මේක ස්තරයන් දෙකක්. මහජන නියෝජිතයන් මගින් තීන්දුව తీරන ලබා ගන්න කොටස තමයි ඒ ස්තරේ. එතනදී මේ ප්‍රාදේශීය සභා ඇති කරන්නට කලින්, ඒ කියන්නේ ඉංග්‍රීසින්ගේ කාලේ ඉඳන්ම ලංකාවේ පළාත් පාලන ආයතන කියන ජාතිය තිබුණා. ඉස්සෙල්ලාම 1865 අවුරුද්දේ තමයි ලංකාවේ ප්‍රධාන පළවෙනි නගර සභා තුන ඉංග්‍රීසින් පිහිටවල තියෙන්නේ. ඒ කොළඹයි, ගාල්ලේ, මහනුවරයි. ඊට පස්සේ පසු කාලීන වශයෙන් මේක වෙනස් වෙලා ඔබ අහලා ඇති ලංකාවේ තිබුණා මහනගර සභා තුනක්, ඊට පස්සේ නගර සභා, සුළු නගර සභා, ගම් සභා, මේ වගේ විකාශනය වෙලාවිල්ලා ඒකේ විකාශනයේ අර බල විමතිගත කිරීම යටතේ 87 අවුරුද්දේ තමයි පළාත් සභා ප්‍රාදේශීය සභා කියන එක පිහිටෙව්වේ. හැබැයි එතනදිත් අර කලින් පැවතිච්ච ආයතනයම තමයි ඒ විදිහට මනවා. හැබැයි ඒ ආයතනයට කලින් තිබුණට වඩා යම් යම් බලතල ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා.
හරි, අපි තරමක් දැන් පැහැදිලි, අපි තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍යයි.
එහෙනම් අද වෙලසටහනට අපි තෝරගත්තේ අපේ විශේෂ ආරාධිත අමුත්තා අනුර හේමකුමාර මහතා කැමති ගායකින්ගේ ගීත කීපයක්. මේ පළමු ගීතය ප්‍රවීණ ගීපද රචක සුනිල් ආර් ගමගේ ශූරින් විසින් රචිත ගීතයක්. සංගීතවත් කරමින් ගායනා කරන්නේ විශාරද ගුණදාස කපුගේ. පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ.
සටහන් මෙකීනු මැත තව මා ආදිගූ ගමනේ මගේම පියවර මත පිය නගමින් ඔබ ඉනුදුටුවෙමේ මාලුනු බඳිමින් පිය සටහන් මෙකීනු මැත තව
මේ කලින් කතා කර හිටියේ මේ ප්‍රාදේශීය සභා සහ එහි මේ මහජන නියෝජිතෝ වගේම මේ නිලධාරී ව්‍යුහය තියෙනවා ඒ කොහොමද ඒව කරන්නේ කියන එක මේ අනුර මේ දැන් අපිට තවත් ප්‍රශ්න තියෙනවා දැන් ඊළඟට එනවා ප්‍රාදේශීය සභා මැතිවරණයට පස්සේ තව මාස 7-8කින් එනවා මේ ප්‍රාදේශීය සභා මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් ඉතින් දැන් මේ පළාත් සභා දැන් පළාත් සභාවලුත් සම්කිසි කාර්යයක් කරනවා මේ ලංකාවේ එයතදී මේ ප්‍රාදේශීය සභාවලුත් යම් කිසි කාර්යයක් කරනවා දැන් මේ දෙක අතර කොහොමද මේ වෙනස
ඇත්තටම දැන් මම කිව්වා වගේ පළාත් සභා කියලා කියන්නේ පළාත් මට්ටමේ තියෙන ආයතනය
ඒ කියන්නේ ලංකාවට තියෙන නම පළාත් නමේද
පළාත් නමේද තියෙන ප්‍රධාන ආයතන නමයක් එතකොට ප්‍රාදේශීය සභා කියලා කියන්නේ මේක යම් කිසි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකට කියන්නේ පළාත් සභාවිනුත් බිඳිලා
තවත් ඊටතරක් කුඩා
කුඩා කොටස එතනදී මේක දෙක අතරම ඒ දෙක සංසන්දනය කරන්න අමාරුයි මොකද එතනදී පළාත් සභා යටතේ තමයි බොහෝ වෙලාවට ප්‍රාදේශීය සභාව පවතින්නේ යම් කිසි දැන් ගත්තොත් පළාත් සභාවකින් තමයි මුදල් ප්‍රාදේශීය සභාවට ලබා දෙන්නේ
පළාත් සභාවෙන් තමයි ප්‍රාදේශීය සභාවට මුදල්
ලැබෙන්නේ මධ්‍යම රජයෙන් පළාත් සභාවට ලබා දෙනවා ඒත් පළාත් සභාවෙන් ප්‍රාදේශීය සභාවට මුදල් ලබා දෙනවා හැබැයි ප්‍රාදේශීය සභාවට තමන්ටම මුදල් උපයා ගැනීම හැකියාව
තියෙනවා. ඒතර ඒවා පළාත් සභාවලට දිය යුතු නැහැ.
නැහැ.
දිය යුතුම නැහැ.
දිය යුතු නැහැ. දැන් ප්‍රාදේශීය සභාවල දැන් අත්‍තරම අපි කියන්නේ මේ ආයතන පිහිටවීමේ අරමුණක් වෙලා තියෙන්නේ තමන්ගේ කොට්ටාෂයේ තියෙන සම්පත් හඳුනගෙන ඒ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ජනතාවට සේවය සපයන්න පහසු වෙන්නනේ අපි ප්‍රාදේශීය මට්ටමේ මේ ආයතන පිහිටවල තියෙන්නේ. එතකොට ප්‍රාදේශීය සභාවලට බලය තියෙනවා තමන්ගේ කොට්ටාෂයේ මුදල් උපයන යම්යම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා ඔබ දන්නවා ඇති දැන් ප්‍රාදේශ සභාව තමයි අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ ඒ ප්‍රාදේශ සභා බල ප්‍රදේශය තුල පළාත් පන්නායතන බල ප්‍රදේශය තුල පොළවල් මහජන පොළවල් පවත්වාගෙන යනවා ඒ වගේම පදික වෙළඳුන්ට පදික වෙළඳන් කරන්න අවස්ථාව සපෙලා ඒ වගේ යම් යම් මුදලක් අය කරගන්නවා ඊළඟට රතු වාහන නවත්තන දැන් අපි කියන්නේ පාකින් ටිකට් කියලා ලංකාවෙත් ඒ වගේ පාකින් ටිකට් දීලා ඒ ප්‍රාදේශ සභාව මුදල් උපය ගන්නවා ඒ වගේම යම් කිසි විදියක ඒ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පළාත් පාලන ආයතනය තුල යම් කිසි විදියකට මුදල් අය කරගන්න පුළුවන් යම් කිතුම් සංචාරක වශයෙන් වැඩගත් ආයතන තියෙනවා නම් ඒ වගේ දේවල් වලට යම් මුදලක් අය කරලා ඒක තමන්ගේ කොට්ටාෂයේ තියෙන පොදු මහජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා වීදම් කිරීමේ බලය ප්‍රාදේශ සභාවන් වලට තියෙනවා.
ඒ බලය පළාත් සභාවට නැද්ද?
පළාත් සභාවට පළාත තුල ඒක කරන්න පුළුවන්.
ඔව් දැන් පළාත වුණාට ඒ පළාත ප්‍රාදේශ සභාවටත් අයිති නේ.
ඔව් හැබැයි පළාත් සභාවට මුදල් උපය ගන්න තව වෙන ප්‍රභවයන් තියෙනවා. දැන් මෙතනදී දැන් පළාත් ප්‍රාදේශීය සභාව ඇතුලේ මේ මුදල් උපයන ගන්න මුදල් අර ප්‍රාදේශීය සම මේ ඔබ කියවනේ දැන් අපි මේ ඡන්දෙට മന്ത്രിවරු ගොඩක් පත් වෙලා තිනවා කියන දැන් එක එක කොට්ටාෂය වලින් පත් වෙච්ච മന്ത്രിවරු මේකතු වෙලා තීරණය කරනවා තමන්ගේ කොට්ටාෂයේ මොන මොන ප්‍රභවයන් වලින්ද මුදල් ආය කරගන්න පුළුවන් කොහොමද ප්‍රාදේශ සභාවේ ආදායම් තත්ත්වය වැඩි කරගන්නේ එතකොට මේ වැඩි කරගත්තු ආදායම තමන්ගේ කොට්ටාෂයේ මහජනතාවගේ අවශ්‍යතාවයන් වලට කොහොමද පාවිච්චි කරන්නේ.
ඒ කියන්නේ ඒ විවිධ යෝජනා වල ප්‍රමුඛතාවය ඒගොල්ලන් තීරණය කරනවා.
ඔව් ඇත්තටම දැන් ප්‍රාදේශ සභාව පළාත් පාලන ආයතන මම මේ ප්‍රාදේශ සභාව කියලා ඔබ කියපු නිසා කියන්නේ. නමුත් මහනගර සභා, නගර සභා, ප්‍රාදේශ සභා කියන්නේ මේ පළාත් පාලන ආයතන තුනම කරන්නේ තමන්ගේ කොට්ටාෂයේ තියෙන මහජනතාවගේ අවශ්‍යතාවයන්. උදාහරණයක් කිව්වොත් කොට්ටාෂයේ මාතෘ සායන අම්මලාට සායන පවත්වන දේවල් ඊළඟට පොදු මංමාවත් ගම්මේ තියෙන පාර නග ආර්.ඩී. එකටයි තිනෑනේ ඒක නඩත්තු කරන්නේ ප්‍රාදේශීය
සභාව ගන්සභා පාර කියලා
ගන්සභා පාරනේ ඒක නඩත්තු කරන්නේ ඇත්තටම ප්‍රාදේශීය සභාව එහෙම නැත්නම් වීදි පහන් මේක විදුලි මණ්ඩලයෙන් ඇවිල්ලා මේකට විදුලි බල්බ් එක දාන්නේ නැහැ ඒක නඩත්තු කරන්නේ මේ පළාත් පාලන ආයතනයේ ඊළඟට දැන්
කුණුකසල ඉවත් කිරීම වගේ
විශේෂයෙන්ම කුණුකසල ඉවත් කිරීම කියන එක ඉතාම බරපතල කාර්යයක්. මේක කරන්නේ ප්‍රාදේශීය සභාව. ඒ වගේම දැන් සමහරලාට තමන්ගේ කොට්ටාෂයේ ආගමික උත්සව සංවිධානය කටයුතු මේ ගොඩක් දේවල් වලට ප්‍රාදේශීය සභාවට මුදල් අවශ්‍ය වෙනවා. සමහරලාට මේ පළාත් සභාවෙන් ප්‍රාදේශීය සභාව යම්කිසි අයවැයක් හදලා පළාත් සභාවට දුන්නට පළාත් සභාවටත් හැකියාවක් නැහැ මේ ඉල්ලන සියලු මුදල්ම ප්‍රාදේශීය සභාවට දෙන්න. ඒතර ප්‍රාදේශීය සභාව මේ තමන්ගේ ඒ മന്ത്രിවරුන්ට හොඳ හැකියාවක් තියෙන්න ඕනේ. අන්නතර මේක තමයි වැදගත්ම දේ. තමන් අපි කියනවා දැන් අපි ලංකාවේ පාර්ලිමේන්තුවට മന്ത്രിවරයෙක් තෝරාපත් කර ගියානකොට අපි කියනවා ඔහුට පුළුවන් වෙන්න ඕන රටේ නිසි සම්පාදනය කරන්න රටේ ජනතාවගේ අවශ්‍යතාවයන්ට අනුව අපි මොනවද ප්‍රමුඛතාවයන් තීරණය කරන්න. ඒ වගේම මේ අපි ප්‍රාදේශ සභාවටපත් කරලා යවන සභිකයටත් හැකියාව තියෙන්න ඕන තමන්ගේ කොට්ටාෂයේ මහජන අවශ්‍යතාවයන් හඳුනගෙන ඒ මහජන අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න පුළුවන් ක්‍රමවේද හොයන්න. මොකද අපි පැහැදිලිවම දන්නවනේ මුදල් කියන එක නැතුව ගොඩක් දේවල් කරන්න අමාරු නිසා. ඉතින් එතකොට මේක හරියටම කාර්යක්ෂමව මේ කටයුත්ත කළමනාකරණය කිරීමේ කළමනාකාරීත්ව හැකියාව එයාට තියෙන්න ඕනේ.
දැන් එතකොට අපි දැක්කා සමහර වෙලාවට මේ විශේෂම උතුරු නැගෙනහිර පළාතේ මචන් තරමක් සමහර මේ ප්‍රවෘත්ති වලදී ආන්දෝලනත් වුණා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් ද පිටින් රජයට පිටින් මුදල් ගන්න ආධාර ගන්න?
ඇත්තටම පළාත් සභා පිහිට වෙනකොට ඔබ දන්නවා පළාත් සභා පිහිටුවේ 1987 දී මේක පීඨුවේ බලය විමන්තිගත කිරීම යටතේ. එතකොට මේ පළාත් සභා පීඨවනකොට ලංකාවේ ඊට කලින් රජය තිබුණා. එතකොට පළාත් සභාවලට අවශ්‍ය බලතල බෙදා දෙනකොට ලයිස්තු තුනක් සකස් වුණා. එකක් තමයි ප්‍රාදේශ සභා පළාත් සභා ලයිස්තු.
ඒ ලයිස්තුවේ වැඩ කටයුතු කරන්නේ ප්‍රාදේශ සභාවේ පමණයි.
පළාත් සභාවේ පමණයි.
පළාත් සභාවේ පමණයි.
එතකොට පළාත් සභාවට අවශ්‍ය බලතල ප්‍රමාණය. එතකොට පළාත් සභාව යටතේ විෂයන් යටතේ එකතු කරලා දැන් අධ්‍යාපන, සෞඛ්‍ය ඒ වගේ විෂයන් එකතු කරලා පළාත් සභා ලයිස්තුව සකස් කරා. ඊට පස්සේ මධ්‍යම රජයට වෙනමම ලයිස්තුවක් සකස් කරා. ඊට පස්සේ මේ මධ්‍යම රජයටත්
පළාත් සභාවටත් එකතු වෙලා යන සමගාමී ලයිස්තු අපි කොන්ෆරන්ස් ලිස්ට් කියලා එකකුත් සකස් කරා. එතකොට මේ ලයිස්තු තුනට වැටෙන බලතල තමයි මේ පළාත් එකේ තම තමන්ට අදාළ ආයතන ක්‍රියාත්මක කරන්නේ. හැබැයි එතනදී ලංකාවේ ඔබ දන්නවා ඇති ලංකාවේ සියලුම මුදල් අපේ පොදු අරමුදලකට ඇවිල්ලා එතනින් තමයි
බෙදා හරින්නේ.
මොකද එහෙම නැතුව ලංකාවේ කිසිදු තනි බලත් සභාවකට විදේශ රටවල් එක්ක ගනුදෙනු කිරීමේ බලයක් අපේ පවතින ව්‍යවස්ථාව ඇතුළත ලබා දීලා නැහැ. හැබැයි ඒ ගය උත්සාහ කරන්නේ ඒ බලය තමන්ට ලබා ගන්න. නමුත් එතනදී මම හිතනවා රටේ ස්වෛරීභාවය අපි ස්වාධීනත්වය බහුමික අඛණ්ඩතාවය කියලා මේ රටේ තියෙන අපි තියෙන සංකල්පයන් තියෙනවා. ඒවට යම් කිසි බලපෑමක් වෙන නිසා තමයි ඒක සම්බන්ධයෙන් මම හිතන්නේ විරුද්ධතාවයන් ඇති වෙලා තියෙන්නේ.
දැන් මේ බලයේ විමධ්‍යගත කිරීමේදී මහරජයට
මධ්‍යම
රජයට අයිති බලතල සමහර ඒවා පළාත් සභාවලට පවරලා දුන්නා. ඒ වගේ කොටසක් ප්‍රාදේශීය මට්ටමටත් ප්‍රාදේශීය පළාත් සභාවලටත් පවරලා දීලා තියෙනවද?
මෙහෙමයි, ප්‍රාදේශීය සභාවලට ප්‍රාදේශීය සභා යටතට වැටෙන්නේ ලංකාවේ පළාත් පාලන අමාත්‍යාංශය කියන
අමාත්‍යාංශය කරේ. නමුත් පළාත් සභාවේ අමාත්‍යාංශය කරතරේ ඉන්නේ
නැහැ. ඒ පළාත් සභා සහ පළාත් පාලන ආයතන එකම අමාත්‍යාංශයක තමයි වැටෙන්නේ. එතකොට පළාත් පාලන ආයතන මම කියවනේ 1987 ප්‍රාදේශීය සභා පීඨුවේ පනත මගින් තමයි මේ ආයතන පීඨුවේ. එතකොට ඒ පනත මගින් නිශ්චිත කරපු කටයුතු පමණයි ඒ ආයතන ක්‍රියාත්මක කරන්නේ. හැබැයි මේ පනත පිහිටෙව්වට ඒ පනත මගින් මේ ආයතනෙ පිහිටෙව්වට තවත් අතීතයේ ඉඳන් බලපැවතුණු පනත් 84ක පමණ බලතල මේ ආයතනවලට තියෙනවා. ඒ ආයතන ඒ සුළු බලතලයන් ක්‍රියාත්මක කරනවා. හැබැයි අර ඔබ අහපු ප්‍රශ්නේ අර මේ පළාත් සභාවට වගේම මේ ආයතන කොටසක් ආවද කියන එකනේ. එහෙම කොටසක් ඒ 87 දී ආවේ නැහැ. හැබැයි ඒ ආයතන ක්‍රියාත්මක කරගෙන ආපු වැඩ කටයුතු
වලට අමතරව
යම් අමාත්‍යවරයා විසින් තීරණය කරන දේවල් අදට උනත් තවත් කොටස් ඇතුල් වෙන්න පුළුවන්.
දැන් ඒ ගැන මතන සෑහෙන අපිට පැහැදිලි වුණා. අනික් එක තමයි දැන් පළාත් සභාවල ඉන්නවා මහා මේ කියන්නේ ජනාධිපතිතුමාගේ නියෝජිතය හැටියට මේ ආණ්ඩුකාරයා.
ඔව්.
ඒ ආණ්ඩුකාරයාගේ බලතල තියෙන්නේ පළාත් සභාවලටද නැතුව එයාට නියෝග කරන පොන්ද මේ ප්‍රාදේශීය මට්ටමේ ප්‍රාදේශීය සභාවල ඇටත් එතනට.
ඔව්. ආණ්ඩුකාරවරයා නියෝජනය කරන්නේ විධායකනේ ජනාධිපති. එතකොට ආණ්ඩුකාරවරයා ඇත්තටම දැන් අපි ඔබ ගත්තොතින් ප්‍රාදේශීය ලේකම්වරු විදියට අපිට බලතල ලැබෙනවා පළාත් සභාවෙනු මධ්‍යම රජිනු. එතකොට අපිව පළාත් සභාවේදී රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරන්නේ ආණ්ඩුකාරවරයා. එතකොට ඔහුට තියෙන ඒ කොට්ටාශයේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කටයුතු ක්‍රියාත්මක කිරීම තමයි ආණ්ඩුකාරවරයාගේ බලතලයට වැටෙන්නේ. නමුත් පළාත් සභාවේ මහා අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය කියන ඒ අයගේ ඒ කියන්නේ එතනින් සම්පාදනය වෙන නීති රීති එතනින් මුදල් වෙන් කිරීම මේ දේවල් පළාත් පාලන ආයතන වලට
ඒ පළාත් පාලන යටතේ ඒගොල්ලන් ක්‍රියාත්මක කළ යුතුයි.
ඔව්.
එතකොට තවත් ප්‍රශ්නයක් තිබුණා. දැන්
ගීතයක් අහලා ප්‍රශ්නේ අහනවද?
අපි එහෙමනම් ඔව් ගීතයක් අහලමුද මම ප්‍රශ්නෙට.
අපේ ආරණිත අමුත්තා අනුරහේම කුමාර මහතා කැමැතිම ගායන ශිල්පියෙක් කරුණාරත්න දිවුල්ගණේ. ඒ නිසා අපි මීළඟට තෝරගත්තා කරුණාරත්න දිවුල්ගණේ ගායනා කරන ගීතයක්. ගීපද නිර්මාණය කුමාර ලියනගේ, සංගීත නිර්මාණය රෝහණ ධර්මකීර්ති. අන්දරයයි.
Fighting. ke dole diyai mat ke te hilai gaha vali manai mat ab ajji andar aaye vehuta valli satman karna ab ajji dole diyai mat ke te hilai gaha vali manai mat ab ajji
අපි මේ මෙතෙක්කල් කතා කරගෙන හිටියේ මේ මේ ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මේ පරිපාලන ව්‍යුහය එතකොට ඒ മന്ത്രിවරුන්ගේ මේ ක්‍රියාකාරකම් මේ මහජනතාවගේ අදහස් උදහස් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි දැන් මේ තව පැත්තක් ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ පිටරටවල සිටින ශ්‍රී ලංකිකයන් අපි වගේ නව ශ්‍රීලන්තයේ සිටින ශ්‍රී ලංකිකයන් අපිට අපි මෙහෙ දිවත් වුණාට ඇත්තටම මේ ලංකාවට ගියාම ලංකාවේ අපිට මේ කරගත යුතු විශාල වැඩ කොටසක් තියෙනවා. ඉතින් හොඳ දිනක අතින් ඒගොල්ලන් යනවා ගිහිල්ලා කතා බහ කරනවා. නමුත් නව ශ්‍රීලන්තේ ඇවිල්ලා හොඳ දිනකගේ මේ මතය වෙන්නේ වැඩක් කරගන්න ටිකක් අමාරුයි කියන එකයි. ඉතින් මම හිතන්නේ ඔබ හොඳ තාමත් හොඳ ස්ථානයක ඉන්නවා. අපිව මේ යොමු කරන්න මේ
කොයි කඩම් සම්බන්ධව වෙන්න සාතික මරණ සාතික
ගැන තවත් තියෙන ප්‍රශ්න තමයි මේ මේ හැඳින් ජාතික හැඳිනුම් පත් ලබා ගැනීම. බොහෝ දෙනෙක් අපි ද්විත්ව ප්‍රවේශකම ලැබුණත් අපි ළමයි මෙහි ඉපදුනහම අපේ තරම් මුලින් අපේ තරම් ඒක ගණක් ගන්න නැහැ අවශ්‍යයි කියන එක. නමුත් කාලයක් යනකොට අපි තියෙනවා නම් මේ යම් කිසි පොදු දේපල ආරම තියෙනවා නම් එහෙම ඒක අවශ්‍ය වෙනවා. ඉතින් අන්න එහෙම ගියාම අමාරු තත්ත්වයක වෙනවා. විශේෂයෙන්ම එක එක මේ ග්‍රාම සේවක නිලධාරී මහතුන් එක එක අන්දමේ කතාවල් තමයි එන්නේ. ඉතින් අපි මෙහෙ කිව්වොත් මෙන්න මෙහෙ කරන්නේ කියලා කාට හරි උදව්වක් හැටියට ගිහිල්ලා බලුවම ඒ තත්ත්වෙ නෙමෙයි. අන්න ඒ වගේ මේ අවස්ථාවල් අපි ගොඩක් දැකලා තියෙනවා. ඉතින් මේ ඒ වගේ අවස්ථාවක මේ රාජ්‍ය පරිපාලනය කියන්නේ පළාත් පරිපාලන සේවයෙන් අපිට යම්කිසි වැඩක් කරගන්න අවශ්‍ය නම්
පරිපාලන සේවය
ඔව් ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ පළාත් ලේකම් කාර්යාලය හෝ ඔබට නිකන් මේ සාමාන්‍ය අදහසක් දුන්න හැකිද කාවද හම්බෙලා කාගෙන්ද උපදෙස් ගත යුත්තේ කියන එක ගැන?
ඔව් ඇත්තටම දැන් ඔය සඳහන් කරපු සියලුම කාරණා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යභාරයට යටත් වෙන කටයුතු තමයි ඔබ සඳහන් කරේ. මම පිළිගන්නවා දැන් නවසීලන්තේ වගේ සංවර්ධිත රටක ඉඳලා අපි මෙහි බොහෝ තාක්ෂණය හැමතේකටම පාවිච්චි කරන රටක ඉඳලා ලංකාව වගේ තවමත් තාක්ෂණය එච්චර දුරකට පාවිච්චි නොකරන රටකට ගියාම මේ දෙක අතර වෙනස ඉතාම පැහැදිලිව ඔබට පේන්න පුළුවන්. මොකද අපේ රටේ මහජනතාවගේ අපි දත්ත පද්ධතියක් පරිගණකගත කරලා නැති නිසා අපේ දැන් හැඳුනුම්පත කියන එක අංකේ තිබුණාට මේක කොහෙවත් ඒක අංකේ ගහුවම අනිත් සියලුම දේවල් එන සිස්ටම් එකක් අපේ රටේ නැහැ නේද? හදලා නැහැ. ඉතින් ඒක නිසා සමහර වෙලාවට මේක මේ වෙනස හොඳටම පේනවා. ඇත්තටම වෙලා තියෙන්නේ දැන් ලංකාවේ අපි හිතමු හැඳුනුම්පත ලබා ගැනීම හෝ වේවා එහෙම නැත්නම් පාස්පෝර්ට් එක ලබා ගැනීම හෝ වේවා මේවා ලංකාවේ ඇතිවන යම් යම් නීති රීති මගින් මේවට සකස් කරලා තියෙනවා. ඒවට යම් යම් ක්‍රමවේදයන්. එතකොට ඒ ක්‍රමවේදයන් ලංකාවේ ජීවත් වෙන කෙනෙක් ගැන හිතලා තමයි මේවා සකස් කළේ. නමුත් මෑත කාලීනව මට හිතන්නේ අපේ රටේත් වෙනස් වෙලා දැන් බොහෝ අය ලංකාවෙන් පිටට ගිහිල්ලා. එතකොට මේක බොහොම තත්ත්වය යම්කිසි සංකීර්ණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී මම හිතනවා ලංකාවේ නිලධාරීන්ටත් මීට වඩා තමන් මහජනතාවගේ පැත්තෙන් හිතලා මහජනතාවගේ සේවය සලසන පැත්ත හිතලා මීට වඩා බොහොම නම්‍යසීදීව මේ දේවල් දිහා බලන්න ඕන කියන එක තමයි මගේ අදහස. ඔබ කියන දේට මම 100%ක්ම එකඟ වෙනවා. සමහර වෙලාවට සමහර ආයතනවල නිලධාරීන්ට ඒ නම්‍යශීලීත්වය හෝ තමන්ගේ මේ අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ප්‍රධානම දේ ජනතාවගේ පැත්තෙන් හිතලා ජනතාවගේ තමන්ගේන සේවාලාභියාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්නේ කොහොමද මේ තියෙන නීති රාමුව යටතේ කියලා උත්සාහ කරනවට වඩා තමන් ගාව තියෙන නීතිය ඉදිරියට දාලා නිලධාරියා ගැලවෙන තත්ත්වයක්
තියෙනවා.
නමුත් මම හිතනවා දැන් මේ තත්ත්වය අලුතෙන් එන රජයේ සේවයට එන නවක නිලධාරීන් ඉන්න ගොඩක් තැන්වල මේ තත්ත්වය ගොඩක් දුරට වෙනස් වෙලා තියෙනවා. මොකද දැන් නිලධාරීන් තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ගැන ඊට වඩා මානුෂික විදියට බලනවා. ඇත්තට මම දන්නවා මං වැඩ කරපු කාර්යාලවලත් මං දන්න අනිකුත් ගොඩක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තත්ත්වය අපි සාමාන්‍ය මිනිස්සුන්ගේ රාජ්‍ය සේවය පිළිබඳ තියෙන ආකල්පයට වඩා
වෙනස්.
නමුත් ඔබගේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට මම කියන්න කැමතියි ලංකාවේ ඔබට මේ වගේ කටයුතු වලට ආ යුතු ආයතනය ඇත්තටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ප්‍රාදේශීය ලේකම්වරයා හෝ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා හමු වුණොත් මේ සම්බන්ධයෙන් උපදෙසක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම ඔබ දන්නවාද ලංකාවේ දැන් තියෙනවා රාජ්‍ය තොරතුරු ක්‍රේන්දි කියලා 19 කතා කරලා ලංකාවේ ඕනම තමන්ට අවශ්‍ය කාරණයක් පිළිබඳව ඒක කරන පිළිවෙල දැනගන්න පුළුවන්. එතකොට ඒක තමයි මම හිතන්නේ වඩාත්ම සුදුසු ක්‍රමය රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට.
අපි ඇත්තටම මෙහි ඉඳලා කතා කරනවා. අපි ඇත්තටම ඒ වගේ කතා කරලා තිබුණා අවස්ථාවේ ක්‍රීම පුජලිකව. ඇත්තටම සේවාවේ තමත්ම හොඳයි කියලා
කියනවා. එතනදී එහෙම සේවාවක් ඒ වගේ එකකින් මූලික තොරතුරු දැනගෙන
ඒ ආදා මොකද ඇත්තටම ගත්තොත් රජයේ නිලධාරි අපි හිතමු ග්‍රාම නිලධාරිවරයාට ඔහුට යම්කිසි අනපනතකින් තියෙන බලතලයක් තමයි ඔහු ක්‍රියාත්මක කරන්නේ. එතනදී ඔහුට නැහැ අභිමතානුසාරීව තීන්දුව ගැනීමේ බලයක්. එතකොට එහෙම තීන්දුව ගැනීමේ බලයක් තියෙන නිලධාරියෙක් ප්‍රාදේශීය ලේකම්ටත් යම්කිසි ප්‍රමාණයකට ගන්න පුළුවන්. මේ නිලධාරීන් ඉහළට යනකොට ඔබ දන්නවා ග්‍රාම නිලධාරියගේ පටන් අමාත්‍යංශ ලේකම්වරයා දක්වා මේ තීන්දුව ගැනීමේ බලය ටික 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 ඉහළට යනකොට ඒක වැඩි වෙනවා. නමුත් පහළ මට්ටමේ නිලධාරියෙකුට තියෙන්නේ තමන්ට පැවරුණු බලයෙන් තුල ක්‍රියාත්මක කිරීම පමණයි. සමහරවිට මේ තියෙන සංකීර්ණ තත්වයකට ඔහුට තීන්දුවක් ගන්න බැරි නම් ඔහු ප්‍රාදේශීය ලේකම්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරට තීන්දුවක් ගන්න බැරිනොත් දිස්ත්‍රික් ලේකම්වරයාට එහෙම නැත්නම් අමාත්‍යංශ ලේකම්වර දක්වාම යොමු කරන්න පුළුවන්. මම හිතන්නේ වඩාත්ම සුදුසු දේ තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට යන එක. අර ඊට කලින් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කතා කරොත් ඒකට අවශ්‍ය මූලික අවශ්‍යතාවනුත් එකතු කරගෙන ගියොත් මට හිතනවා
වැඩේ
ඉක්මනින් කරගන්නටත් ඒක පහසුවක් වෙයි කියලා.
වචන මම හිතන්නේ ඒක ඒක හොඳ තොරතුරක් අපිට ඔබ අසසින් ඔබ හැමතත් මම හිතන්නේ මේ තොරතුරු තමයි වැදගත් වෙනවා ඇති. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් තමුන්ගේ ප්‍රශ්නය කියලා යොමු කරවා ගත හැකි යා යුතු තැන කළ යුතු දේවල් ගෙන යා යුතු ලිපිගොනු ආදී.
දැන් ඉතාලි සීග්‍රෙන් ගෙවියනවා.
අපි තව එක ප්‍රශ්නයක් මේ අහන්න. මේ අපේ මේ පෞද්ගලික දෙයක් ගැන අපි කතා කළේ. නමුත් අපේ මෙහි නවසිරන්තේ විවිධ සංගම් තියෙනවා. ඒ විවිධ සංගමනොත් මේ ලංකාව සමග වැඩ කටයුතු කරන්නට බොහෝ අවස්ථාවලදී ඉදිරිපත් වෙනවා. විශේෂයෙන් අපි හිතමු ගංගා වතුරක් ගැලු වෙලාවක නැත්නම් සුනාමිය ආවේ අන්න ඒ වගේ දේවල් වලට විවිධ අන්දමේ ආධාර එකතු කරනවා. අපි අපිට ඒවා අපේ තියෙන අත්දැකීම තමයි ඒවා අපි පෞද්ගලික මට්ටමේ කාට හරි ලවා කරගන්නවද එහෙම නැත්නම් රාජ්‍ය මට්ටමේ කරගන්නවද කියන එක. අපි මේ 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 උදාහරණයක් ඇටියට මේ 2015 මේ ගංගොතුරිදී අපි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් තුමියත් සමග සාකච්ඡා කරලා ඒ තුමගේ උපදෙස් අනුව වැඩ කටයුතු කළා. ඉතාමත්ම විශිෂ්ට සේවාවක් අපිට ලැබුණා. ඒ වගේ ක්‍රමයක් තියෙනවද? කොහොමද ඒ වගේ දේවල් කරන්නේ?
ඔව් ඇත්තටම මම හිතන්නේ දැන් රාජ්‍ය ආයතනයක් හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මේ කටයුත්තට යනවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තුල තියෙනවා මේ වඩාත්ම සුදුසු පුද්ගලයා කවුද, මේක ලබා දෙන්න සුදුසුම ආයත කොටස කවුද කියන එක ගැන වඩාත්ම හොඳ තොරතුරු තියෙන ප්‍රාදේශීය ලේකම්.
මේ මේ තේරීමේ හොඳම ස්ථානය
මට හිතෙන්නේ එතනදී අපි දේශපාලනික වශයෙන් හෝ කිසිම විදියකට බැඳීමකින් තොරව සැබෑවටම උමනාම තියෙන පුද්ගලයාට දීමේ හැකියාව ඒ අවශ්‍ය පුද්ගලයා කවුද කියන කාරණය පිළිබඳව වඩාත්ම හොඳ තොරතුරු පද්ධතියක් තියෙන්නේ මම දන්න තරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. මම ආරාධනා කරන්නේ එහෙම යම් කිසි කටයුත්තක් තියෙනවා නම් ඔබට ඒකට වඩාත්ම සුසු ආයතනෙ වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියලා.
හරි, ඇත්තටම මේ අපේ කාලය ඉතාමත් වේගෙන් ගෙවුණයි කියලා හිතන්න පුළුවන්. ඉතින් අපි අදට මේ ඔබත් සමග කරන සාකච්ඡාව අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා මේ තොරතුරු සමග අපි නැවතත් ඔබ සමග යම් යම් මාතෘකාව ගැන ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අන්න එවැනි අවස්ථාවක් වෙනකන් ඔබතුමාට ඉතාමත්ම ස්තුතියි අපිත් සමග මේ සුහද සංවාදයේ ඉදීමට ඉදපත් වීම ගැන.
මට ආරාධනය කිරීම පිළිබඳවත් බොහොම ස්තුතියි. මම හිතනවා යම් කිසි විදියක මගේ දැනුම බෙදා ගන්නට අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒකේ ප්‍රයෝජනයක් වෙනවා නම් ඉගෙන මම බොහොම සතුටුයි.
අනිවාර්යයෙන්ම මම නම් හිතනවා උඟ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. කොහොම වුණත් ආයිබෝන් කියන සිද්ධ වෙනවා මොකද වෙලාව නැති නිසා. අද අවසාන වශයෙන් අපි තෝරගත්තේ අනුර හේම කුමාර මහතා කැමති තවත් ගීතයක්. ආචාර්ය අජන්ත රණසිංහ ගේයපද නිර්මාණය, සංගීත නිර්මාණය සරත් දසනායක, ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේව.
Satsang with Mooji.
අපිට එළිමිලා තියෙන්නේ සමගණීමේ සහ වෙන්ව්‍යාමේ නිමේෂය. අද වැඩසටහන සාරවත් කරන්නට එකතු වුණා ඔක්ලන්ඩ් නුවර අපහවසන අනුර හේමකුමාර මහතා. එතුමාට අපේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේදී උදකරන්න කැමැතියි. අද සීසර් ලංකා නවසීලන්ත ස්පර්ස් සංග දැනුවෙන නිෂ්පාදකලේ මහින්ද අත්තනායක සමුගැනීමට කලින් ඔබට මතක් කරන්නට කතාත් කාරණාවක් තියෙනවා. මෙහි කත හෝරාව 2018 මෙම වැඩසටහන හෙට මාර්තු 24 ඉදිලා තියෙනවා. ඉතින් හෙට රාත්‍රී 8:00 සිට 9:00 දක්වා පැයක කාලයක් අත්‍යවශ්‍ය නොවන විදුලි පහන් සහ විදුලි උපකරණ නෙවා මිහිකත හෝරාව සැමරීමට දායක වන ලෙස ඔබ සැමගෙන් අපි ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා. Earth Hour කියා Google search එකක් කළොත් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හොඳයි, එහෙමනම් අපි යලිත් සිකුරාද දවසක හමු වෙනතුරු ඔබ සැබට ආයුබෝවන්, ඔබට සුභ රාත්‍රියක්. අද වැඩසටහන ඉදිරිපත් කරන්නට සුජාතා අත්නායකගේ සහයෝගය ලැබුණා.
මේ ගීතය
කසිනුවේ අවසාන ගීතය වශයෙන් අපි
මේ ගීතය අපි ප්‍රචාරය කරන්නේ අනුර හේමකුමාර මහත්මයාගේ දියණිය කසිනි වෙනුවෙන්.
Bye.